අපි මේ දෙස් මාසී වැඩසටහනට හතරවෙනි වැඩසටහන මේ දිනවල තද වර්ෂාව දැඩි සුළං මා හිතනවා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ කාලගුණයෙන් ඔබට ඔබේ පවුලේ ඇත්තන්ට හිතවතුන්ට කිසිදු වදුරක් නැතුව ඇති නොවේවා කියා එමෙන්ම මේ පවතින ලෝක වසංගත තත්ත්වේ එයිනොත් ඔබටත් ඔබේ හිතවත් දන්නා අසල්වාසී කිසි කෙනෙකුට උවදුරක් නොවී ඇති කියා හිතනවා, උවදුරක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ හෘදයාංගම වූත් ආදරණීය වූත් ප්‍රාර්ථනයත් එක්ක අපි මෙත් මග අද වැඩසටහන ආරම්භ කරමු. කල්‍යාණ මිත්‍රවරුනි, මෙත් මග මෛත්‍රියට පාර සහ මෛත්‍රියෙන් යන ගමන, එක පැත්තකින් මෛත්‍රිය පාරක් අනිත් පැත්තෙන් වාහනයක්. ඉතින් මේ තමයි මෛත්‍රියේ තිබෙන ආශ්චර්යමත් බව. එක පැත්තකින් යම් යම් ව්‍යායාමයන්හි යෙදුනහම, යම් යම් අභ්‍යාසයන් ප්‍රගුණ කළහම, යම් යම් කැපකිරීම් ජීවිතේ කළහම මෛත්‍රියෙන් ප්‍රමුදිත වෙන්නට පිළිවන්, ඒ මෛත්‍රිය තියෙන තැනට අපිට යන්න පිළිවන්, අපි මෛත්‍රිය බවට පත්වෙන්න පිළිවන්, ඉන් පසුව මේ මුළු සසරින්ම එතර වෙන, මේ හැම ජරමරයකින්ම එතර වෙන ඒ ගමන බොහොම සුව පහසුවෙන් මෛත්‍රිය යානාවක් කරගෙන අපිට යන්න පිළිවන්. ඉතින් මේ ගැනයි අපි දිගින් දිගටම භාවනා කරමින් සාකච්ඡා කරමින් පැමිණියේ මේ මෙත් මග වැඩසටහනේ. ඉතින් අපිට හිතුණා මෙවන් කාලෙක භාවනා මධ්‍යස්ථානයකින් විශේෂයෙන් නිල්ලඹින් මේ හිතවතුන්ට, කල්යාණ මිත්‍රයන්ට, මේ රටට, ලෝකයට දෙන්නට පිළිවන් හොඳම ත්‍යාගය, තිලිනය, ආශිර්වාදය, ශාන්තිය මේ මෛත්‍රියයි කියා ඒ පරම විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් මේ වැඩසටහන් මාලාව අප හැම දෙනාම එකතු වී සංවිධානය කරන්නේ. පහුගිය වැඩසටහනේ වෙනස් තාලේ වැඩසටහනක් බව වැටහෙන්නට ඇති. එහිදී අර අපේ රටේ පමණක් නෙමෙයි, මේ බුරුමෙත් පෞරාණික ඒ ආරාමික මෙත්තා සජ්ජහායනාව ඇහුම්කන් දෙන්න අපිට අවස්ථාවක් ලැබුණා. නිලබෙට සම්බන්ධ හිතවතෙක්, හිතවත් දියණියක් ඒ මෙත්තා ඉපැරණි සජ්ජහායනය පාලි භාෂාවෙනුත් එහි සරල අනුවාදය සිංහල භාෂාවෙනුත් සංගායනා කළා. ඒ එක්කම ඒට ලැබුණු ප්‍රතිචාර බොහොමයි. විශේෂයෙන් ඒ සජ්ජායනේට එදීනේදී සංගායනේට ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම කනගාටුයි කියන්ට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ඒ වැඩසටහන සතිපතා කෙරෙයි කියා. ඉතින් ඊළඟ සතියේ වැඩසටහන බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. මෙය මාස්පතා කෙරෙන මාසික වැඩසටහන් මාලාවක්. ඉතින් ඒ නිසා පළමුවෙන්ම ඒ පහුගිය කාලේ ඒ සතිපතා ඒ වැඩසටහන කෙරෙයි කියා බලාගෙන සිටි කල්යාණ මිත්‍ර ඔබ සැමදෙනාගෙන්ම සමාවයි දිනවා. කිසියම් වූ අපහසුතාවයකට ලක්ුණා නම් මට නිසාද කාලය බොහොම වටිනවා. ඉතින් ඔබේ වටිනා කාලය කැප කරලා මේ සෙනසුරාද තුනහමාරට බලාගෙන හිටියා නම් ඒ ගැන සමාවයි දිනවා. ඒ මෛත්‍රී සංගායනාව බොහෝ දෙනෙක් එහි අඬපතිය ඉල්ලලෙවල තිබුණා. ඒ හැම දෙනාටම ලැබෙන්නට ඇති. ඒ වගේම තවත් විවිධ මධ්‍යස්ථාන වලින් අවසර ඉල්ලලා තිබුණා. එය වාදනය කරන්නට නැත්නම් ප්‍රතිවාදනය කරන්නට. ඉතින් මේ සියල්ලෙන්ම පැහැදිලි වෙනවා මෙහි තිබෙන ප්‍රබලත්වය. නැවත නැවතත් ඒ දියණියට ඔබ අප හැම දෙනාගේම පුණ්‍යානුමෝදනාව කෘතඥතාවය මේ වැඩසටහන ආරම්භයේදීම පුදකරන්ට කැමැති. ධාම කැපවීමකින් තමා ඒ සංගායනාව කළේ සිතුමිය. කොපමණ කැපවීමක් කළාද වචනින් කියන්න බැහැ. ඒ තියෙන සියලුම ගෘහ කටයුතු එක්ක ඒ මට්ටමට එය සංගායනා කරන්න ඊළඟට ඒක උගුරෙන් පිට වෙන හඬකට එහා ගිය හදවතින් ආධ්‍යාත්මයෙන් නැගෙන නින්නාදයක් බවට පත් කරන්නට මොනතරම් සියුම් වෑයමක සිටුමියේ දෙන්ට ඇද්ද. ඉතින් ඒ නිසාම බොහෝ දෙනෙකු අපට කියා තිබුණා එයින් ලොකු ප්‍රතිඵලක් ලැබුණු බව. අප කීවා මෙය මේට සවන් දෙන්න, මෙය ඒ සංගායනාවට එකතු වී සංගායනා කරන්න, ඒ තුළ ජීවත් වෙන්න. ඉතින් එහෙම උත්සාහ කළ සමහර කල්යාණ මිත්‍රයන් එහි ප්‍රතිලාභයන් පිළිබඳ අපව දැනුවත් කර තිබුණා. ඒ හැම දෙනාටමත් බොහොම පිං. ඉතින් මේ වැඩසටහනේ මැදදිත් අපි බලාපොරොත්තු වෙනවා නැවත ඒ මෛත්‍රී මෙත් සංගායනාවේ සිංහල අනුවාදයට සවන් දෙන්න භවනාවක් විදිහට. කල්‍යාණ මිත්‍රවරුනි, මේ ඒ සමගම අපි පහුගිය වැඩසටහනේදී යම් යම් ඡායාරූප ටිකක් දකින්නට පෙනෙන්නට සැලැස්සුවා. මේ ජලය සම්බන්ධව කළ විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන 2005 වර්ෂයේ විතර මේ ජපානයේ හිටිය විද්‍යාඥයෙක් එතුමා මේ ජලයේ අණු මවුල වල ඒ ඡාය රූප අරගෙන නිකන් සාමාන්‍ය ජලයේ අණුවේ හැදේ කොහොමද, ඊළඟට දූෂිත වෙච්ච පරිසර දූෂණය නිසා බලපෑමට ලක් වූ ජලයේ අණුක ස්වභාවය කොහොමද ඒ හැඩේ, ඊළඟට මේ ඔය මහා ഘോഷා තියෙන පරිසරයක එහෙම නැත්නම් ඔය ජෑස් සංගීතේ බලපෑමට ලක් වූ ජලයේ හැඩේ කොහොමද, ඒකම මේ බෞද්ධ පිරිත් සජ්ජායනා කරාම අර අර දූෂණයට ලක් වෙච්ච ගංගාවේම ජලයට පිරිත් කිව්වහම ඒ ජලයේ මොන තරම් හැඩය වෙනස් වුණාද, සහ මේ මෛත්‍රී දී ඒ ජලයේ කොච්චර වෙනස් වුණාද කියන මේ ඡායාරූප පෙළක්ම අපි ඉදිරිපත් කළා. දැන් මේ මෙතන මේ වැදගත් කාරණිය තමයි මේ භෞතික ලෝකයේ කියන්නේ මානසික ස්වභාවයන් මත වෙනස් වෙන දෙයක්. අපේ සිතිවිලි වලට අනුව අපේ ශරීරය වෙනස් වෙනවා. ඒ අපි අත්දකිනවා. අපි ද්වේෂ සිතක් ඇති වුණාම, දෝෂ චේතසිකයක් පහළ වුණාම, ඒ දෝෂ චේතසිකේ අපිට පේන්නෙත් නෑ, වෙන කෙනෙක්ට පේන්නෙත් නෑ, චේතසික දැකපු කෙනෙක් නෑ ඇහින් ඕ උපකරණයකින්. හැබැයි ඇහැට නොපෙනුනාට ඒ දෝෂ චේතසිකයක් නැත්නම් මේ ද්වේෂ සහගත සිතිවිල්ලක් පහළ වුණාම තව කෙනෙකුට කියන්න පිළිවන් මෙයාට තරහ ඇවිල්ලා කියලා. ඒ අර දෝෂ චේතසිකේ නැත්නම් ද්වේෂ චෛතසිකේ දැකලා නෙමෙයි. හැබැයි අර ඇස්තිතේ වෙනස, මූණේ වෙනස, කටහඬේ වෙනස, ඇවිදීමේ වෙනස, වාහනේ පදවනෝ නම් ඒ පදවන විදිහේ වෙනස, අතුගානකොට ඒ තියෙන වෙනස, මේ හැම දෙයකින්ම. ඒතර මේ හැම එකක්ම සිතිවිල්ලට අනුව වෙනස් වෙනවා. මේ භෞතික ලෝකය මහ ඝනකම්, මහ හැඩි දැඩි රළු අලු ගලක් වගේ පෙනුනට භෞතික කිව්වහම අපිට හිතෙන්නේ මහ ශක්තිමත් දෙයක් කියන අදහසනේ. එහෙම ඇති. නමුත් ඒ භෞතික ලෝකය නැතිනම් මේ භෞතිකය සිතිවිල්ල මත රඳා පවතින දෙයක්. මේකේ අනිත් පැත්තත් වෙනවා. සිතිවිලි වෙනස් වෙනවා භෞතික පරිසරයට අනුව. දැන් අර විදිහට කෙනෙක් නුරුස්නා භවින් යුතුව වාහනයක් පදවනකොට එය දකින අනිත් අය නුරුස්නා භාවයට පත් වෙලා ඒ අයත් ඒ විදිහට වාහනය පදවන්න පිළිවන්. ඉතින් මේව බෝ වෙනවා. මේ සිතිවිලි ශරීරයට බෝ වෙනවා. ඒ ශරීරයේ හැසිරීම අනිත් අයගේ කායික හැසිරීම් වලට බෝ වෙනවා. දැන් මේ විදිහට මේ සිතිවිල්ල පිට පිළිවන් ලොකු විපර්යාසයක් භෞතික ලෝකේ කරන්නේ. ඉතින් හැමදාම කෙරෙනවා. අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අපිට වැටහුණත් නොවැටහුණත් කල්යාණ මිත්‍රවරුනි එය නිරන්තරයෙන්ම සිදුවෙනවා. ඉතින් ඒ නිසයි මේ මෛත්‍රිය හරි වටින්නේ. මේ මෛත්‍රිය කරන වෙනස වෙන කිසිම භෞතික ශක්තියකට කරන්න බැහැ. භෞතික බලයකට කරන්නත් බැහැ. අපි දන්නවා දැන් ධනය භෞතිකයි, බලය භෞතිකයි, කායික ශක්තිය භෞතිකයි. හැබැයි මේ භෞතික වුණු ධනය, බලය, කායික ශක්තිය මේ හැම දෙයක්ම පරදිනවා ආදරේ ඉදිරියේ, අනුකම්පාව ඉදිරියේ, කරුණාව ඉදිරියේ, දයාව හමුවේ. මේ හැම දෙයක්ම පරදිනවා. ඉතින් අනික් පැත්තෙන් දයාවක් නැති, ආදරයක් නැති, කරුණාවක් නොලැබෙන ජීවිතයකට මේ ධනය, බලය, කායික ශක්තිය නෑ විහිළුවක් වගේ. ඒවා කිසි අර්ථයක් නෑ. ජීවිතයේ රසය, ජීවිතයේ සුන්දරත්වය, ජීවිතයේ තියෙන සැබෑ හරය දැනින්නේ නැහැ. එහෙම ජීවිත තිබෙනවා. ආදරයක් නැති, දයාවක් නැති, කරුණාවක් නැති, ආදරයක්, දයාවක්, කරුණාවක් බාහිරිනුත් තමන්ට ලැබෙන්නේ නැති, තමනුත් බාහිරට දෙන්නේ නැති. හැබැයි ධනෙන් බොහොම පොහොසත්, බලේනුත් පොහොසත්. ලෝකෙම බය කරගෙන ඉන්න පුළුවන් මුළු ගෙදරම, ගමම, රටම, මහද්වීපෙම. හැබැයි හරි දුක්පත්. ඒ දුක්පත් බව දැනෙනවා. හැබැයි මොනව නැති වුණත් ආදරයක් ලැබෙන විට, දයාවක් ලැබෙන විට, සෙනෙහසක්, ලැබියාවක්, කරුණාවක් ලැබෙන විට ලොකු පොහොසත් කෙනෙක් කියන හැඟීම ඇති වෙනවා. ඉතින් මේ මෛත්‍රිය කියන්නේ එහෙම සරල සාමාන්‍ය ආදරයක්, දයාවක්, සෙනෙහසක්ම නෙවෙයි. ඒට වඩා බොහොම පළල්, බොහොම පිවිතුරු, නිකලස් පැත්තට, නිරාමිස පැත්තට නැඹුරුණු චෛතසිකයක්, ශක්තියක්, ධර්මතාවක්. ඉතින් මේ හරි ලේසි කුපිත වෙන්න. අපි කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ කුපිත වෙන්න. කෝප වෙන්න අපි කවුරුවත් මහන්සි වෙන්නේ නැහැ. નિરાයාසයෙන්ම, નિરુત્સાહකවම අපිට ඕනේ නැති වුණත් කුපිත වෙනවා. හැබැයි කුපිත නොවි ඉන්නට අපි උත්සාහයක යෙදෙන්නට ඕනේ. ඉතින් මේ මෛත්‍රිය හැලෙන්නේ, මෛත්‍රිය වැවෙන්නේ, මෛත්‍රිය වැඩෙන්නේ, මෛත්‍රියේ මල්ඵල නෙලා ගන්නට ලැබෙන්නේ ඒ වෙනුවෙන් උත්සාහ කරන, ඒ වෙනුවෙන් කැපවීමක් කරන කෙනෙකුට පමණයි. මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් අවශ්‍ය නැහැ කල්යාණ මිත්‍රවරුනි. මේ දහමට අනුව නම් මේ අසුරු සැනක් මේ ඇඟිලි දෙකක් මෙහෙම එකට ගහන ඒ මොහොතක්, ඒ අච්චාර සංගත, ඒ කියන්නේ අසුරු සැනක්, ඒ මොහොතක් කෙනෙක් මෛත්‍රිය වඩනවද, මෛත්‍රිය ඇතුළේ ජීවත් වෙනවද, එය එහි මහත්ඵලය, මහානිසංසය සමකරන්ට බෑ කියනවා මේ ලෝකේ තියෙන ඉහළම පින්කමකටවත්. මහා පින්කම් ලෝකේ කරන්න පුළුවන්. හැබැයි ඒ සියලුම පින්කම් වලට වඩා උසස්, මහත්ඵලයි, මහානිසංසයි එක අසුරු සැනක මොහොතක කෙනෙකුට අවන්තෝම මෛත්‍රියත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම්, මෛත්‍රිය බවට පත් වෙන්නට පිළිවන්නම්, ඒ අව්‍යාජ මෛත්‍රියේ උල්පත බවට පත් වෙන්නට පිළිවන්නම්. දැන් මේ වගේ නිර්දේශයන් ගණනාවක් අපිට දහමේ මුණ ගැහෙනවා. මේ මෛත්‍රිය වර්ණනා කරලා තිබෙන, එය අනුමත කරලා තිබෙන, එයට පොළඹවන, එහි ගමන් කරන්නට දිරිමත් කරවන දහම් ප්‍රකාශයන්, බුදුබණ, බුදු ඔබදන්. ඉතින් හැබැයි මොන හේතුවකට හෝ මෙපමණ වටිනා, මෙපමණ බලවත්, ශක්තිමත් මේ සුන්දර චෛතසිකය නැතිනම් ධර්මතාව අපි පොඩිය පන්තියට දාලා තියෙනවා. මේ මෛත්‍රී භාවනාව පොඩි ළමයින්ට කරන්න තියෙන දෙයක්. එතකොට භාවනාව පටන් ගන්න අයට මුකුත්ම වෙන භාවනාවක් කරගන්න බැරි නම් කරන්න තියෙන භාවනාවක්. ඒ වගේම මේ මෙයින් සංසාර දික් වෙන කතාවකුත් සමහර විට අහන්න ලැබෙනවා. මේක පොඩි ළමයින්ටත් කරන්න පිළිවන්. භාවනාව ආරම්භ කරන ඇත්තන්ටත් කරන්න පිළිවන්. සංසාරේ දිගටම ඉඳ හිතන අයටත් මෛත්‍රී භාවනාව වඩන්න පිළිවන්. ඒ වගේම සංසාරයෙන් එතෙර වෙන්න හොඳම වාහනයක් තමයි මෛත්‍රිය. ඒ වගේම භාවනාවේ කොතන හිටියත් මුල හිටියත් මැද හිටියත් අග හිටියත් මෛත්‍රිය වඩන්න පිළිවන්. මෛත්‍රිය බවට පත් වෙන්නට පිළිවන්. මෛත්‍රියේ උල්පත වෙන්නට පිළිවන්. එහි උස් පහත් ભેදයක් නැහැ. එමෙන්ම මේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම රාශියක් එදත් තිබුණා අදත් තිබුණා ලෝකේ කවදත්. දැන් එයින් වා පෞරාණික මෛත්‍රී සජ්ජායනාවක් තමයි අපි ගිය වර වැඩසටහනේදී ඇහුවේ සවන් දුන්නේ. ඒ බොහොම පැරණි. හැබැයි මා හිතන්නේ නෑ එය මේ බුදුන් වහන්සේගේ කාලයටම යන ඒ ආරම්භයේ පමණ දීර්ඝයි කියලා. නමුත් සෑහෙන පැරණි මෛත්‍රී සජ්ජායනාවක්. ඉතින් මේ සජ්ජායනා කියන වචනයත් අපි සරලව එදා කතා කළා. මෙහි දල අදහස ප්‍රචලිත අදහස තමයි හොඳ දෙයක් ලස්සනට කීම. සජ්ජායනා කියන්නේ හොඳ දෙයක් ඇත්තක් සත්‍යය යහපත් දෙයක් ලස්සනට කීම කියන්නේ සජ්ජායනෙ. දැන් අපි දන්නවා පිරිත් සජ්ජායනයේදී පිරිත් එක පැත්තකින් බුදුබණ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට බණ කියන්ට නැතුව ඇති අපි අද පිරිත් කියන විදිහට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සජ්ජායනා කරා කියලා කියන්නේ නැහැ. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සජ්ජායනා කළා. එතකොට මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කළා කියන්නේ දේශනා කළා කියලා කියන්නේ. ඒක දේශනයක්. හැබැයි ඉතින් ඒ දේශනා ශෛලියට පොඩ්ඩක් එහා ගිහිල්ලා අපි පිරිත් වලදී සජ්ජායනයකට එනවා. කිසියම් රිද්මයකට කිසියම් ලයකට එක්තරා විදිහක ගායනයක්. හැබැයි ඒ ගායනය ඇතුලේ පිරිත් සජ්ජායනා කිරීමේදී මේ එහි නෑ මේ නැට වෙන කතියක්. හොඳට බලන්න මේ කාරණේ හරි වැදගත්. දැන් ගීතවල බොහෝ ගීතවල නැට වෙන ගතියක් තියෙනවා. ඉතාම ශාස්ත්‍රීය ගීතයක වුණත් යාන්තමට තාලය අල්ලන්න පිළිවන්. අත් දෙකෙන් ගෙමීට අපුඩියක් ගහලා ළඟින් ළඟින් නොවුනත් දුරින් දුරින් හරි එක අපුඩියක් ඊළඟට ආයිතිකකින් තව පාරක් තාලම් පොටින් ඔය අල්ලන්නේ තාලේ. දැන් ඒ වගේ මේ පොඩි නැට වෙන ගතියක් ගීතවල තියෙනවා. හැබැයි මේ පිරිත් සජ්ජායනයේදී එහෙම නැහැ. එහෙම තාලම් පටක් ගහන්න බෑ පිරිතට. සාමාන්‍ය පිරිතට ඒකේ නැහැ. එහෙම අර එහෙම තාලයක් නැහැ. ඒ කියන්නේ නටවන ගතියක් නැහැ. එතන තියෙන්නේ සංසිඳවන ගතියක්. දැන් මේ කාරණේ හරි හොඳට තේරුම් ගන්න මේ රිද්මයක් එක්ක කලඹවන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. මේ සිතිවිල්ලට එහා ගිහිල්ලා මේ වචනය ශබ්දය එහි තියෙන බලය ඒ බලයට පිළිවන් නටවන්න. හොඳට ඉන්න පිරිසක් නටවන්න පුළුවන්. උඩ පන්නන්න පුළුවන්. අඹරවන්න පුළුවන්. ඉතින් ඒ එක්තරා ක්‍රමයක්. ඒකේ හොඳ නරක වෙනම කතාවක්. ඒකේ හොඳත් ඇති නරකත් ඇති. ඉතින් නටන එක සාමාන්‍ය ලෝකේ නරක දෙයක් නෙවෙයිනේ. හැබැයි මේ පිරිතට එනකොට එහි තියෙන්නේ නටනට හිටිය ස්වභාවයක්, සංසිඳවන ස්වභාවයක්. ඒ පිරිත ඇතුලේ තියෙන්නේ බොහෝම අර නිශ්චල කරන ස්වභාවයක්. ඒ රිද්මය, ඒ කම්පනය, එහි තියෙන බලය කරන්න පුළුවන් එක දෙයක් තමයි මහා කැළඹිල්ලක්. මේ භෞතික ලෝකේ තියෙන මහා කැළඹීමක් නිශ්චල කරන්න පිළිවන්කම. ඉතින් අපේ අත්දැකීම් තියෙනවා මේ කල්යාණ මිත්‍රවරුන්ටත් ඒ අත්දැකීම් ඇති. ඔය රෝහල් වලට එහෙම ගියාම ඉතාම වේදනාවෙන් බොහෝ විට අනතුරු වලට පත් වෙලා, ඒ අනතුරු ඔය හදිසි අනතුරු වාට්ටු විකලාංග වාට්ටු වලට ගියාම විලාප දෙනවා ඇහෙනවා, එතකොට කෑ ගහනවා, ලතෝනි දෙනවා වේදනාව ඉවසන්ට බැරිව. හැබැයි ඉතින් සමහරට පිරිත් ටිකක් සජ්ජහායනා කළාම ටික වෙලාවකට හරි ඒ හරිම නිශ්චලතාවයක් ඇති වෙනවා. අර විලාපයන් අඩු වෙලා ගිහිල්ලා ඒ එතම නොවේ. නමුත් කිසියම් වෙලාවකට සිද්ධන ගැටියක් තියෙනවා. ඉතින් මේකට ලොකු බලයක් සිටිවිල්ල ලොකු බලයක් තියෙනවා. ඉතින් මේ සජ්ජායනා විදි මේ බල දෙකම එකට එකතු වෙනවා. එයයි ඊළඟට සජ්ජායනා කියන වචනේට අපි තව අර්ථයක් ගත්තා. මෙය නිරුක්තියක් නොවුනට මේ එකට එකතු වී කරන සජ්ජා නැත්නම් එකට එකතු වී කරන භාවනාව ධ්‍යානය කියන එක එකතු වී සාමූහික ධ්‍යානය කියන අර්ථය. අතර මේ ධ්‍යානය කියන එකත් හරි බලවත් දෙයක්. ඒ මේ දැන් අපේ හිතේ බලය ගැන කතා කරනකොට මේ අපිට පේන්නේ නම් අපේ හිත හරි දුර්වලයි වගේනේ. ඒ පැත්තර නැමෙනවා, මේ පැත්තර නැමෙනවා, හිතාගත්ත දේ කරන්න බෑ, කොහොම හරි කරනවා කියලා හිතුවත් ටික දවසකින් කරගන්න බැරි වෙනවා, අමතක වෙනවා. දැන් මේ වගේ හරි දුර්වල ස්වභාවයක්නේ අපිට පේන්නේ හිත ගැන කියනකොට. නෑ ඇත්ත ඒක නෙමෙයි. මේ හිත හරි බලවත්. හැබැයි ඒ බලයන් එක හිත එකතු වුණොත් ඉතින් ඒක බලයක් තමයි, ධ්‍යාන බලය. ඒ ධ්‍යාන වලට කිසියම් සිහිය මුල් කරගත්ත අභ්‍යාසයකින් ඒ හිතේ විසිරෙන ස්වභාවයන් වලින් හිත ඈත් කරගෙන හිත ඇතුළෙන්ම තියෙන ධ්‍යානය මතු කරලා ගත්තහම තිබෙනවා. වේදන ධ්‍යානයකට සමහරවිට තවත් කෙනෙක්ගේ සමීකරණයට කිසියම් අවශ්‍ය. දැන් මේ සජ්ජහායනය කියන්නේ සාමූහික ධ්‍යානයක් කියන එක. ඒතකොට මේ සජ්ජහායනා කරනවා නම් 30 දෙනෙක් එකතු වෙලා පිටු 2 දෙනෙක්, 3 දෙනෙක්, 4-5 දෙනෙක් නැතිනම් ඊටත් වැඩි පිරිසක්. ඒතර එතන ගොඩ නගනවා සාමූහික ධ්‍යාන අවකාශයක්. හරි බලවත්. ඉතින් ඒ ගැන අපි කාටවත් පරීක්ෂණ කරන්න පුළුවන්. අපි පෞද්ගලිකව කරපු පුංචි පුංචි අත්හදා බැලීම් ගැන එදා කතා කළා. මේ ඒ වගේම හැමදිනාටම පහසුවෙන් කළ හැකි ඒ අභ්‍යාස ගැන නැතිනම් අත්හදා බැලීම් ගැන පරීක්ෂණ ගැන අපි ඉදිරිපත් කළා. මේ මෛත්‍රී සජ්ජහායනය දිව්‍යමය තිලිනයක්. ඊටත් එහා ගිය තිලිනයක්. මෙයින් අපේ බොහෝ ගැටලු निराකරණය කරගන්න පිළිවන් අඩු කරගන්න පිළිවන් සමනය කරගන්න පිළිවන් ජීවත් වෙන්න පිළිවන් වටපිටාවක් පරිසරයක් ගේ ඇතුලේ හදාගන්න පිළිවන් විදුලි පාරේ වැඩපලේ ගොඩනගා ගන්න පිළිවන් දැන් මේ කාරණා මෙහෙම කියනකොට ගැටලු ඇති වෙන්න පිළිවන් ප්‍රශ්න ඇති වෙන්නත් පිළිවන් ඉතින් ඒ නිසා මේ වැඩසටහනේ අවසාන කාලේ ඒ ගැටලු ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරමු දැන් ප්‍රශ්න මතුවෙනවා නම් ලියා එවන්න ඒ ඔබ වෙනුවෙන් ඒ ප්‍රශ්න අසාවි එහෙම නැත්නම් ඒ ප්‍රශ්න අහන වෙලාවේ විද්‍යුවම අහන්නත් පිළිවන් අපි ජීවත් වෙන්නේ මේ වස විස සහිත ලෝකේ ඉතින් මේක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අපි හුස්ම ගන්නෙත් වස අන්නෙත් වස බොන්නෙත් වස අඳින්නෙත් වස ගමන් බිමන් යන්නෙත් වස විස එක්ක ඉතින් මේ මුළු භෞතික ලෝකේම වස විසෙන් පිරීලා තියෙනවා ඒක පැත්තකින් සංසාරේ කියන්නේම වහක් තමයි මේ සංසාරේ වහක් නොවන දෙයක් නැහැ හැබැයි ඒ වහ අතර මේ සංසාරේ ටිකක් හරි නිරෝගීව ටිකක් හරි පහසුවෙන් ඉන්න බැරි තරමට මේ පරිසරය වශයෙන් විසින් පිරීලා තියෙන්නේ පුරවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කෑමක් කනකොටත් යමක් බොනකොටත් බයෙන් කන්නේ බොන්නේ. මේ බය ඒකම එනවා ජීවත් වෙන්නේ අපි බයෙන්. ලෙඩ වෙයිද? මොකක් හරි අසනීපයක් හැදෙයිද? අසාත්මිකතාවයක් හැදෙයිද? සහ මැරෙයිද? අවසානයේ එතෙන්ට තමයි දැන් මැරෙන බව දන්නවා හැබැයි මේ වහ කාල මැරෙන්න වෙයිද මැරෙන කාලෙට කලින් මැරෙන්න වෙයිද දැන් මේ වගේ බය එකයි අපි කෑම කන්නේ හුස්ම ගන්නෙ ඇසුරු කරන්නේ සහ පානය කරන්නේ කල්‍යාණ මිත්‍රවරුනි මේ බයත් එක්ක අපි දුර්වල වෙනවා. අපි බයෙන් යමක් කරනවා නම් එතනදී තිබුණු ශක්තියත් දුර්වල කරනවා. බයේ ස්වභාවය ඒක තමයි බය කවදාවත් ප්‍රබලයක් නිර්මාණය කරලා නැහැ. බයට බෑ ප්‍රබලයක් නිර්මාණය කරන්න. බයටත් බෑ ද්වේෂයටත් බෑ. දැන් බය ගැන පැත්තකින් තියලා අපි හිතනවා දේශය නම් හරි මේ වීරය නිර්මාණය කරන දෙයක්. දෝෂ කියන චෛතසිකයට පුළුවන් වීරයෙක්ව නිර්මාණය කරන්න ප්‍රබලයෙක්ව ශක්තිමත් කෙනෙක් නැහැ. ඒ පිටින් එහෙම පේනවා ඇති. නමුත් ඇතුලෙන් දිරණ කෙනෙක්, දුර්වල කෙනෙක්, වැහැරෙන කෙනෙක්, වැටෙන කෙනෙක් තමයි බිහි වෙන්නේ බයත් එක්කයි ද්වේෂය එක්කයි අකමැත්ත නුරුස්නාකම එක්කයි ඉතින් මේ ඒ නිසා මේ සතුටින් ජීවත් වෙන්න يعني හුස්ම ගන්න එක සතුටින් කරන්න කෑම සතුටින් කරන්න ආහාර අනුභවයෙන් වතුර ටිකක් එකක් බොනකොට සතුටින් බොන්න කෙනෙක් සමග කතා කරන විට දුරකථනයෙන් හරි සතුටින්. ඉතින් කොහොමද සතුටින් කරන්නේ? අපිට බයක් එනවා, අපිට තරහ යනවා. අන්න එතෙන්ට තමයි මේ මෛත්‍රියේ ආදේශනයේ අවශ්‍ය. මෛත්‍රිය ආදේශ කරන්නේ. මේ ගැන අපි එදත් ටිකක් කතා කළා. දැන් අපි කෑම කනකොට දැන් එදා කිව්වා උයනකොට මේ මෛත්‍රියෙන් උයන්ට. දැන් අපි උයනේ වට පහක් දානවා, තුන පහක් දානවා, ඉඟුරු සුදු ලුණු ඒ ඔක්කොම ප්‍රතිශක්තිය තියෙන දේවල් දානවනේ රම්පේ කරපිංච. ඒකම මේ ඒකට ආදරයත් එකතු කරන්නේ. මෛත්‍රියත් එකතු කරන්නේ. කරුණාවත් එකතු කරන්නානේ. මේ කාගේ හරි බඩගින්නක් නැති වෙනවා. මගේ මහත්තයාගේ, එහෙම නැත්නම් දුවගේ පුතාගේ, අම්මා තාත්තාගේ, එහෙම නැත්නම් අපේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ, එහෙම නැත්නම් කාගේ හරි තිබහක්, පිපාසයක්, සුද්ධාවක් නැති වෙනවා. එහෙම වෙන්න කියලා හිතලා උයනකොට ඒ කෑමට අපි මෛත්‍රියත් එකතු කරනවා. මේකට වියදමක් කියන්නේ. හැබැයි ඒ කන කෙනාට තේරෙනවා එහි වෙනම රහක්. දැන් අද කියන්නේ එහෙම නෙමෙයි, අපි මේ කෑම කනකොට මෛත්‍රිය එකතු කරන්නේ ඒකට. උයනකොට විතරක් නෙමෙයි, දැන් කන කෙනාටත් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කෑමක් රහයි ගුණයි මේ දෙකම තීරණය කරන්නේ අනුභව කරන කෙනා. වවන කෙනයි, ප්‍රවාහණය කළ කෙනයි, විකුණූ කෙනයි, මිලදී ගත්ත කෙනයි, පිසූ කෙනයි, ඒ හැම දෙනාම නෙවෙයි අවසානයේ ඕනෑම ආහාරයක් හෝ පානයක් රසවත් කරගන්නේ හා ගුණවත් කරගන්නේ එය අනුභව කරන කෙනා, පානය කරන කෙනා. එයාට පුළුවන් අර හැම දෙනාම බොහොම පරිස්සමින් රහටයි ගුණයටයි හදපු වවපු ප්‍රවාහණය කරපු කෑමක් වහ කරගෙන කන්න කන කෙනා පුළුවන් තරහෙන් නම් කන්නේ, ආවේගශීලීව නම් ඒ ආහාරය අනුභව කරන්නේ. ඒ ආහාරය ගැන විතරක් නෙමෙයි, උයපු කෙනා ගැන විතරක් නෙමෙයි, මොනම දෙයක් ගැන හරි. ඒ නිසා තමයි කියන්නේ රූපවාහිනියත් එක්ක කෑම කන්න එපා කියලා. මේ රූපවාහිනියේ මේ හිත නිවන, හිත සනහන දේවල් තියෙනවා. හැබැයි ඊට වැඩිය තියෙන්නේ කලබල කරන දේවල් නේ. ඒව දිහා බල බල කලබල වෙවි, කලබල වෙවි. මේ කෑම කනකොට අපි මේ කෑමට එකතු කරනවා මානසික වසවිස. ඉතින් ඒ කෑමේ තියෙන වහයි, මේ අපි එකතු කරන වහයි, මේ දෙකම එකට එකතු වෙලා ඇඟ ඇතුලේදී අර තිබිච්ච ගුණේ මේ මොනවහරි තිබ්බනම් ඒකත් නැති කළා. ඉතින් ඒ වෙනුවට මේ ආහාරය කෙරෙහි මෛත්‍රියක් ඇති කරගන්න, මේ වවපු කෙනා කෙරෙහි මොනතරම් මහන්සියක් වෙන්න ඇද්ද. දැන් මේක අපේ බෞද්ධ භාවනා සම්ප්‍රදායේ තියෙන ඉතාම වැදගත් අභ්‍යාසයක් නේ. අපි ආහාර ගන්නකොට ඒ ආහාරය මගේ අතට එන්න, මගේ මේ බත්තිගානට එන්න කී දෙනෙක් නම් මහන්සි වෙන්න ඇද්ද? ඒ වවපු කෙනා ඊටත් එහා එහෙම එහෙම ඇවිල්ලා අන්තිමට උයලා බෙදපු කෙනා එතෙන්ට එනකල් මේකට විනාඩියක් දෙකක් යයි. ඉතින් මේ විනාඩිය දෙක ලොකු දෙයක් නෙවෙයි. මේක වවන්න ගිය කාලයයි, අස්සන්නු නෙලන්ට ගිය කාලයයි, ප්‍රවාහණය කරන්න ගිය කාලයයි, කඩෙන් ගෙදරට ගේන්න ගිය කාලයයි, හොදන්න කපන්න කොටන්න උයන්න ගිය කාලයයි, මේසෙට ගේන්න පිඟානට බෙදන්න ගිය කාලයයි. ඔක්කොම එක බලනකොට අපිට විනාඩියක් දෙකක් අන්න තියෙන කාලයෙන් වෙන් කරගත්ත කියන එක ඒකත් නෑ කියනවා නම් ඉතින් මොන තරම් අවාසනාවක්ද. අර හැම දිනාටම ඒ අපේ බත්තිගාන පිටුපස ඉන්න පේන්න නැති හැම දිනාටම මෛත්‍රී කරන්න. ඒ හැම දිනාටම සංසාරي යම් තාක්කල් ඉන්නවද ඒ තාක්කල් පිපාසයක් සාගින්නක් ඇති නොවේවා කියා. කවදාවත් මේ ආහාර පාන නිසා දුකක් නොවේවා කියලා මෛත්‍රී කරා. අවංකෝ අයියෝ මේකද කණ්ඩ තියෙන්නේ කියලා නෑ, හිතනරක් කරගන්න නැතුව. ඒ ටිකවත් නැති මිලියන ගානක් ලෝකේ ඉන්නවා. බඩගින්න නිසා මැරෙන, පිපාසය නිසා මැරෙන මිලියන ගානක් ඉන්න ලෝකෙක මේවා දිව්‍ය භෝජන. ඉතින් පොඩ්ඩක් මෛත්‍රී කරන්න මේ හැම දිනාටම. ගෙදරින් ඒ තමන්ගේ ගෙදර ළඟම ඉන්න ඉන් එහා එහා මෛත්‍රී කරන්න. එහෙම කරලා කෑම කන්න. එතකොට තේරෙයි මේකේ වෙනසක්. මේ කෑමේ ලොකු වටිනාකමක් තියෙයි. ඒතර මුළු අපේ අභ්‍යන්තර පද්ධතියම මේ සූදාන මේ වටිනා දෙයක් පිළිගන්න, වටිනා දෙයක් බාත ගන්න, වටිනා දෙයක් දිරව ගන්න. එතකොට මේ කෑමේ මොනවා හරි ඔය පෝරෙන් හරි මොනවගෙන් හරි වසක් විසක් එකතු වෙලා තිබුණද ඒවා අඩු කරන්න කිසියම් හැකියාවක් ශක්තියක් අර ෘතවේදී මෛත්‍රියට පුළුවන්කම තියෙනවා. 100%ක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක අඩුම ගානේ වැඩි කරන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බේතක් ගන්නකොටත් එහෙම පුළුවන්. අපේ දාතුව කාට හරි බේතක් දෙනකොට මෛත්‍රියෙන් දෙන්න. නැත් ගන්නකොටත් මෛත්‍රියෙන් ගන්න. ඒ බෙහෙත් දීපු කෙනා කෙරෙහි මෛත්‍රියෙන්, අදපු කෙනා කෙරෙහි මෛත්‍රියෙන් ගන්න. අරගෙන බලන්න වෙනස. ඉතින් මේ ජීවිතයේ මහා පෙරලියක් කරන්ට පිළිවන් ධර්මතාවක් මෛත්‍රිය අපි කාගෙත් ඇතුලේ නිදාගෙන සිටින බීජයක් තමයි මෙත්තා. අපි එකතු වෙලා සාමූහිකව මේ මෙත්තා වගා කරමු, මෙත්තා වවා ගමු. ඒ මෙත්තා වල මල්පල එකට අත්දකිමු. දැන් ඒ විවෘත භාවයෙන් අපි අර ඒ මෙත්තා සජ්ජහායනාවේ මෙත්තා ඒ සිංහල අනුවාදයට දැන් සවන් දෙමු. සවන් දීමත් එක්කම ඒක හදවතින්ම එකතු වෙන්න බලන්න. ඒ තියෙන ඒ වචන, ඒ අදහස්, ඒ රිද්මය, ඒ නිශ්ශබ්දතාවය, මේ සියල්ල එක්ක ඉන්න බලන්න. බාහිර සිතිවිලි, බාහිර කල්පනා, ඒ සියල්ල ඇත්මෑත් කරලා එක මොහොතකට හරි මේ මෛත්‍රියෙන් දායාද කරන චිත්ත ඒකාග්‍රතාවයක් අත්දකින්න පිළිවන් වෙයි. සිතිනුත් ගති අපි ලෝකෙ කොහේ හිටියත් කල්යාණ මිත්‍රරුනි මේ වෙලාවේ මේ මෛත්‍රියත් එක්ක එකතු වෙනකොට අපි හැම දෙනාම එකම කුටියක, එකම අවකාශයක, එකට මේ මෙත්තා සජ්ජහායනාව මෛත්‍රී ධ්‍යානයේ සාමූහික ධ්‍යානයට සම්බන්ධ වෙනවා. ඒ හැඟීමෙන්, ඒ විශ්වාසයෙන් අපි ඒ සමන් දීම කරමු මෙත්තා සජ්ජහායනාවට. ඒකත් එක්ක භාවනාවත් වඩමු.
අවෛරි වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා උවදුරු නැත්තෙක් වෙම්වා දිවිය සතුටින් පරිහරණ
සියලු පුද්ගලයෝ
ගුණෙන් කෙනෙකු මතක් වෙන්නට ඉඩ අරින කවුරු මතක් වුණත් මේ මතක් වුණු කෙනා ගැන මේ විදිහට හිතන්න පිළිවන්ද බලමු. වෛර නොකරන කෙනෙකු වේවා, පාටවත්ම වෛර කරන කෙනෙකු නොවේවා, කිසිම කෙනෙකුට වෛර කරන්නෙකු නොවේවා. අනිත් අය කරන කියන දේවල් නිසා තරහ නොගන්න කෙනෙකු වේවා. අනතුරු, උවදුරු, පීඩා නැති කෙනෙකු වේවා. කිසියම්ම වූ හෝ කායික එමෙන්ම මානසික දුකක් විඳිනවා නම් ඒ දුකින් මිදේවා. ඕනෑම මතක් වෙන කෙනෙකු ගැන මේ විදිහට හදවතින්ම හිතන්න, අවංකවම අව්‍යාජවම හිතන්න පුළුවන්ද බලන්න. ආටවත්ම වෛර නොකරන්නෙකු වේවා. කවුරුවත් කරන කියන දෙයක් නිසා තරහ ගන්නේ නැති කෙනෙකු වේවා. මොනෑම උවදුරක්, අනතුරක්, පීඩාවක් සිදු නොවේවා. මේ අම්ම හොයින් මිදේවා. තමන්ගේ වාසනාව සෞත්සාහය නිසා කිසියම් ලක් නොපිරිහේවා. සැප සම්පත් අඩු නොවේවා. ඒ මෛත්‍රිය දකින අදහසින් ඇස් අරින්නේ මීට වැඩි වෙලාවක් ඒ භාවනාවේ යෙදෙන්න ලැබුණා නම් හොඳයි කියන සිතිවිල්ල හැම දිනාටම ඇති. අපි මේ සාමූහිකව කරන මෛත්‍රී ධ්‍යානයේ අංශු මාත්‍රයක් වෙන්නට අපි කාටත් ලැබුණු මේ අවස්ථාව ගැන අපි සතුටු වෙනවා, සෑහීමකටපත් වෙනවා. ලස්සන ගමනක්, දුර ගමනක්, සෞන්දර්යාත්මක ආධ්‍යාත්මික වන්දනාවක් අපිට මේ මෛත්‍රියත් එක්ක යන්ට පිළිවන්. කලින් මතක් කළා වගේ අහන්ට, විමසන්ට, පැහැදිලි කරගන්ට මේ කතා කරන කාරණා එක්ක ප්‍රශ්න ගැටළු මතු වුණා නම් මේ ලිහා ගන්න වෙලාව, ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක ලියලා, නැත්නම් ඍජුවම මයික්‍රොෆෝනය ක්‍රියාත්මක කරලා අන්මියුට් කරලා, කැමතිනම් වීඩියෝ කැමරාවත් ක්‍රියාත්මක කරලා ප්‍රශ්නය අහන්න.
අවසරයි ගුරුතුමනි.
ඔව්, අවසරයි.
මට සත්‍යයෙන් මතක් කරන්න කාරණාවක් තියෙනවා. මුලින්ම මේ උතුම් මෛත්‍රී භාවනාව මෙතෙක් වෙලා අපි බොහොම කැමැත්තෙන්, ඕනාකමින් සවන් දීගෙන භාවනාවේ යෙදිලා හිටියා. මේ භාවනාව මට ලැබුණ දවසේ මම මේක මගේ විදේශීය රටක ඉන්න මිතුරෙකුට යැව්වා. මට මේ වෙලාවේ තුමිය එවල තිබිච්ච අර වොයිස් කට් එක වින්දන්න විදියක් නෑ, දුරකථනින් නැති නිසා. නැත්තම් මෙතෙක් කාලයක් ඒගොල්ලෝ අවුරුදු ගාණක් වෙනවා ඒ කැනඩා රටට ගිහිල්ලා මේ වගේ දෙයක් අහන්න ලැබුණේ නැහැ. මේ තුලින් අපේ පෞලිස් සියලුම දෙනා මහා පුදුම සැනසීමකට ලැබුවා කියලා සූති කරලා ඉංග්‍රීසියල එවල තිබුණාට. ඉතින් ඒ කාරණාව මම මුලින්ම මේ මතක් කරන්නේ බොහොම සතුටෙන්. ඒ වගේම අපිටත් අලුත් ප්‍රබෝධයක් වුණා මේ මෛත්‍රී භාවනාව මේ වගේ සජ්ජායනයක් තුලින් එතනට එකපෙන්න ලැබී සම්බන්ධව. ඒක මගේ ලොකු භාගයක් හැටියට සලකනවා. මම මේ මෛත්‍රී භාවනාව සජ්ජායනය කරන ඉදීනියකත් මම ආවුද්දලිකවම ඉන්දීලා යවුවා. ඒ මගේ පළවෙනි දැනීම. අවසරයි මට තවත් චුට්ටක් කතා කරන්නට.
කියමු.
ගුරුතුමනි, මේ සජ්ජායනය සම්බන්ධවයි මගේ මේ අදහස් ඉදිරිපත් කරන්නේ. අධ්‍යක්ීමත් පහුගිය සුනාමි කාලේ මගේ රාජකාරී කටයුතු ඉල මට යෙදෙන්නට වුණා ගාල්ලට සම්බන්ධව. සුනාමි වෙච්ච දවස් දෙකකට පෙර පසුව ඒ විලාමේ මේ මහා රාත්‍රියේත් මගේ රාජකාරිය මම යෙදිලා ඉන්න වෙලාවේ මට ලැබිච්ච ලොකෝම සැනසෙල්ලක් තමයි මේ සජ්ජායනය. මොකද අපි බොහොම තනි වෙලා හිටිය මූද අයිනේ. අපේ වාහනේත් නැතර වෙලා බොහෝ දෙනෙකුට උදව් උපකාර කරලා මේ කියන්නේ මම රාජකාරී කරපු මට්ටමේ රාජකාරී උදව්වල ඒ උදව් කරගෙන එන අතරතුර මේ අපේ වාහනේත් නැතර වෙලා ඉන්න වෙලාවේ අපි ලොකු කම්පණයකට හිටියේ. අන්නේ කම්පණයෙන් මිදෙන්නට ඒ වෙලාවේ වාහනයක නවත්තල තිබිච්ච වාහනයක ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරගෙන ගියා මේ රතන සූත්‍රයේ. ඊට පස්සේ ඒක නතර කරගෙන හිටියා අපි එතන ඉන්නකම්. ඒ වෙලාවේ හිතට දැනිච්ච මේ ප්‍රබෝධය, සැනසෙල්ල මේ සජ්ජායනය තුළින් ලබන්නට පුළුවන් ලොකුම සැනසෙල්ලක් හැටියට මම දැක්කා. මට ඒක සිහිපත් වුණා ඔබතුමා මේ සජ්ජායනය සම්බන්ධව ලොකු පැහැදිලිමක් කරන වෙලාවට. අවසරයි ගුරුතුමනි, ඔබතුමාට බොහොම
බොහොම තියෙනවා. ඔව්, මාත බොහෝම තින් ඒ පෞද්ගලික අත්දැකීමයි අර දුරුගතක සිටින ඒ පවුලයන්ගේ ප්‍රබෝධයයි පිළිබඳව අපව දැනුවත් කළාට. මේ පරිසරය කියන්නේ අපේම නිර්මාණයක්. මේ අපි හිතනවා නම් අපි ජීවත් වෙන්නේ මහා කාලකන්ණි ලෝකයක, කර්මක්කාර ලෝකයක, අවසනාවන්ත ලෝකයක කියලා. ඉතින් ඒ ලෝකය අපිම නිර්මාණය කරපු ලෝකයක්. ඒ කොහොමද බැලුවොත් ඒක හොඳට වැඩි නරකනේ තියෙන්නේ. ඒක නරක අඩු වෙලා හොඳ වැඩි නම් සංසාරේ එහෙම නැතිනම් මේකෙන් අයින් වෙන්න අවශ්‍ය නැහැනේ. විපස්සනාවක් විදර්ශනාවක් ආරි මාර්ගයක් අවශ්‍ය නැහැනේ. හැබැයි මේ ඒ සාදු කරගන්නට අපිට පුළුවන්. ඉතින් මේ පරිසරය අපේ හිතේ ප්‍රක්ෂේපණයක්. හිත වෙන්නන කැඩපතක් තමයි වටපිටාව කියන්නේ. වාසනාවන්ත වටපිටාවක් හදන්න පුළුවන් වාසනාවන්ත හිතකට. බොහොම පිං. වෙනත් ප්‍රශ්න හෝ බෙදා ගන්න අත්දැකීම් තිබෙනවද?
සර් අවසරයි, මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
අහන්න පුළුවනි. උත්තර නොලැබුණත් අහන්න පුළුවන්.
සර් දැන් අපි කාගෙන් හරි වැඩක් කරගන්න කියලා හිතලා මෛත්‍රී කරලා ඇත්තටම හෘදේ කියන්නේ හදපත්ලේම මෛත්‍රී කරලා යාර මොන හරි කරදර තියෙනවා නම් ඒ වයින් මිදෙන්න එහෙම කියලා ඇත්තට මේක අව්‍යාජව කරා අපේ පිටිපස්සේ තියෙනවා නේද? එයාට හොඳ වුණොත්, එයාට සනීප වුණොත් එයාට කියලා මගේ වැඩ කරගත්ත හැකියි කියන අදහස. ඒක කොහොමද සර් එතන ගල්පගන්නේ අපි ධර්මයට?
මෙහෙමයි. ඒ ඔබතුමී කියනවා හුඟක් මට අපිට තේරුම් ගන්න අමාරුයි. මේක තේරිච්ච විදිහට කතා කළොත් මේ මෙතන ධර්මයට ගල්පගන්න විදිහනේ අහන්නේ. ඉතින් මේකේ හොඳටම ධර්මයට ගැලපෙන තැන තමයි මේ මමත්වයේ කියන එක. බලන්න කොච්චර සියුම් විදිහට මේ මමත්වය ක්‍රියාත්මක වෙනවද. මෙච්චර ලස්සන මෛත්‍රියක් හරහා වුණත් එයා බලනවා ඒක යක්ෂේ හරි රිංගලා එයාගේ වැඩේ කරගන්න. ඉතින් මේක තමයි දකින්ට තියෙන දකින්ට අමාරු දැකිය යුතු වැදගත්ම කාරණය. මේ නොකිලිටි ධර්මතා, ඒ කියන්නේ සිහිය, මෛත්‍රිය, සීලය වගේ දේවල් අස්සෙන් මමත්වේ නැහැටි ඇවිල්ලා මුළු ඒ ලක්ෂණම අවලස්සන කරන හැටි බලන්ට පිළිවන්. ඉතින් ඊට කලින් මේක දැක්කොත්, මේ සිටිවිල්ල දැක්කොත් මමත්වේ රංගනය අපිට දකින්ට ලැබුණොත් අන්න එතනදී අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. මගේ වැඩේ කරගන්න ලැබුණත් නැතත් මෙයා නිරෝගී වේ. මං වගේ තව 1000ක් දෙනෙක්ගේ වැඩ 1000ක් දෙනෙකුට මෙයාට උදව් කරන්න පුළුවන්. ඒ අයගේ අවශ්‍යතා ඉටු කරන්න ලැබෙයි. ඒ අය අතර මාත් එක්කෙනෙක්. මගේ අවශ්‍යතාවියත් ඉටු වෙයි, ඉටු නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉටු වුණත් නැතත් ඒ උද රඳා පවතින්නේ නැහැ. මා ඔබට කරන ආශිර්වාදය ඔබ නිරෝගී වේවා කියලා හිතන්නේ මම පදවතින්ම. ඔබ නිරෝගී වෙලා ওই රස්සාව දාලා වෙන තැනකට ගියත්, වෙන රටකට ගියත් මගේ සාධනේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අන්න එතෙන්ට එන්න බලන්න. ඒක තමයි ධර්මතාවය. මේ ධර්මයට මේක ගලප ගන්න පුළුවන් හොඳම තැන. ඉතින් අනිත් පැත්තෙන් අපි එහෙම මෛත්‍රී කරලා අදවතින්ම අවංකවම මෛත්‍රී කරලා උනත් අපේ අවශ්‍යතාවය ඉටු නොවෙන්න පුළුවන්. එහෙම කියන්න බෑ හැම අවශ්‍යතාවයක්ම ඉටු වෙනවා මෛත්‍රියෙන් කියලා. නොවෙන්න පුළුවන් තැනදිත් පිළිවන්නම් ඔව් ඒ මේ ඒකේ වගකීම අනිත් කෙනා පිට දාන්න නැතුව මේ දැන් අපි උත්සාහයක් කරානේ මේ වැඩේ කරගන්න. ඉතින් අඩුපාඩු නිසා හෝ පෙළක් නිසා හෝ ලැබීම හෝ නොලැබීම නිසා හෝ උනේ නැහැ. ඉතින් ඒක තමයි මේ මෛත්‍රී සත්‍යයනාව අපි මේක අර්ථයත් එක්ක ඊළඟ වැඩසටහනේදී කතා කරමු. මේ කොච්චර මේ ගැඹුරු අර්ථයක්ද මේ මෙත්තා සත්‍යයනාවේ තියෙන්නේ කියලා. ඉතින් අපි තාම මේ අර්ථයට වැඩිය ගියේ නැහැ. මේ දැන් මෙතනදී ඒ වගේ අවස්ථාවක වුණත් එයා බෑ කිව්වත් නෑ මං කරලා දෙන්නේ නෑ කිව්වත් අපිට පුළුවන් ද අර මම වෛර නැත්තෙකු වෙම්මා තරහ ගන්නෙ නැති කෙනෙකු වෙම්මා කියලා අපි අපිට කරපු මෛත්‍රිය එතනදිත් අපිට පුළුවන් ද ඒ විදිහටම අපිටම කරගන්න. අපි මෙයා කරන්නේ නැහැ මම මෙච්චර මෛත්‍රී කරලත්. හැබැයි එහෙම වුණත් මම ඔබට වෛර කරන්නේ මා ඔබත් එක්ක තරහ ගන්නේ නැහැ. මොකද ඒ අපි කරගන්න ගිය දේ ලෞකික වැඩ. සමහරට රුපියල් එන ලාභයක්. හැබැයි වෛරය ඇති කරගත්තොත් තරහ ඇති කරගත්තොත් වෙන ආධ්‍යාත්මික පාඩුව ඒක ගණන් නිලන් හදන්න බෑනේ. ඉතින් ඒ දෙක බලලා එතනදී වුණත් එහෙම කියන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් අන්න ධර්මයට ගලප ගන්න පුළුවන් තවත් හොඳ විදිහක්.
Hey, my sister, good afternoon.
Peruan Saranai, sir.
Peruan Saranai.
Sir, mata podi prashnayak tiyenawa me. Sir, ara api metta sajjayanave kiyenawane karmayma aithi karagattawu kiyala. Eka sir poddak pahedili karanna puluwanda. Eka nisa api dannawa හැම දෙයකම කර්මය තමයි ඒ කියන්නේ අපි විශ්වාස කරනවා සහ කර්මය තමයි අපි අයිති කරගෙන ඉන්නේ කියලා. ඒත්ස එතනදී අපි ඒක කීමේ අදහස් කරන්නේ මොකද?
ඔව් එතන ඒක තමයි. දැන් අර විශේෂයෙන් අනිත් අයට මෛත්‍රී කරනකොට එතන කියන්නේ අපි මේක දීර්ඝ වශයෙන් ඊළඟ දවසේ කතා කරමු අවස්ථාවක් ලැබුණොත් ඒ සරල උත්තරයක් දුන්නොත් මේ සියල්ල තීරණය කරන වැදගත්ම සාධකයක් තමයි කර්මය. ඔබතුමී කිව්වා වගේ හැම දෙයක්ම අපේ රූප ස්වභාවය උසමහත නිරෝගී රෝගී බව දීර්ඝායුෂ මන්දායුෂ බව උගත් නූගත් බව බුද්ධිමත් බව මෝඩකම අපිට කී දෙනෙක් හිතවත්ද කී දෙනෙක් අහිතවත්ද දැන් මේවා තීරණය කරන මේවා රඳාපවතින සාධක ගොඩක් තියෙනවා. එක සාධකයක් නෙමෙයි හැබැයි ඒක ප්‍රබල සාධකයක් තමයි කර්මය කියන්නේ. ඉතින් මේ ඒක එක ප්‍රබලම සාධකයක් කර්මය. අන්න ඒ ධර්මතාවය කර්මය කියන්නේ ධර්මතාවයක් නේ යථාර්ථය. ඉතින් අපි ඒකත් එක්ක එකඟ වෙනවා මෙතනදී. මට කාබින් හරි අයහපතක් වුණත් එතනත් කර්ම න්‍යායක් තමයි. අනිත් කෙනාට යමක් ලැබුණත් යථා ලද්ද සම්පත්ති මා විගච්ඡන්තු සම්මස්සකා. දැන් මේක තමයි මෙතන කියන්නේ යථා ලද්ද සම්පත්ති මා විගච්ඡන්තු. ඒ කියන්නේ කාට හරි මොනම හරි සම්පතක් ලැබිලා තියෙනවද ඒ කියන්ට ලැබෙන්න ඕනේ නිසයි ලැබිලා තියෙන්නේ. ඒක යුතු විදිහට හරි අයුතු විදිහට හරි නීතියානුකූලව හරි නීති විරෝධීව හරි ලැබුණා කියන්නේ. එතකොට අපි පැත්තක ඉඳලා මේක විනිශ්චය කරන්න යනවා වෙනුවට මෛත්‍රියේදී මෙතනදී කියන්නේ කම්මස්සකා. ඒක එයාගේ උත්සාහය නිසා හා වාසනාව නිසා ලැබිච්ච එකක්. දැන් කර්මයේ කියුවාම ওই දෙකම එනවා. වාසනාවයි උත්සාහයයි. එතන උත්සාහය නිසා ලබාගත් දෙයක් ලැබිච්ච දෙයක් ඒකෙන් එයා පිරිහෙන්න එපා. ඒ මොනවා හරි සම්පතක් ආතල් කියනවා රූප ලස්සනක් හරි බලයක් හරි ධනයක් හරි උගත්කමක් හරි ආන වාහන හරි පිරිවර හරි ඉතින් ඒක එයාට සම්පතක් නම් එයාට එකෙන් සැපක් නම් විඳින්නේ ඒ සැපෙන් එයා පල්ලැහැට නොවැටේ වදනවා මොකද ඒක එයාට ලැබෙන්න තියෙන දෙයක් ලැබිලා තියෙන්නේ. ලැබෙන්න තියෙන නිසානේ ලැබුණේ. දැන්ට ලැබිලා තියෙන්නේ. ඒක තමයි කම්මස්සක කියන්නේ.
බොහොම පිං සර්, මට ඒක හැමදාම අහද්දි එතෙන්දී ගැටලුවක් මතුවෙනවා. මතුණා මේ කර්මය නෙමෙයි, ඒ කියන්නේ කර්මය නෙමෙයි නිසා කිව වගේ උත්සාහයක් තියෙනවනේ කියන එක. පිං සර්, මේ මම හිතනවා ආයේ ගැටලුව මතුවෙන්නේ නැති වෙයි කියලා ඒක අහනකොට.
ඔව්, ඒක ටිකක් ගැටලු සහගත තැනක් තමයි. ඒටි අපි ඒක නිසායි මේ ඊළඟ වැඩසටහනේ අපි ඔය සජ්ජහායනේ අර්ථය ගැන මේ ප්‍රායෝගිකව ටිකක් වැඩිපුර සාකච්ඡා කරමු අවස්ථාවක් ලැබුණොත්. එතෙක් අපි ওই විදිහට යමු.
හොඳයි සර්, තෙරුවන් සරණයි. බොහොම පිං.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, මේ තව ප්‍රශ්න තියෙනවද? නැතිනම් අපේ කාලය.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
මේ පළවෙනි මේ වාක්‍යෙම කියන්නේ සර්, මම අවෛරී කෙනෙක් වේවා තරහ නැත්තෙක් වේවා කියලා. ඒ කියන්නේ සර් එකම අදහස.
ඒක තමයි, ඒකේ අදහස් දෙකක්. ඕකේ, පාලි වචනේ තියෙන්නේ අව්‍යාපාද කියන එක තමයි. ඒ වෙනුවට තමයි ඔය තරහ කියන සිංහල වචනේ අපි ගත්තේ. මේ අව්‍යාපාද කියන වචනේට සිංහල වචනයක් මට හොයාගන්න බැරි වුණා. ඒක අව්‍යාපාදම කියලා ගන්න පුළුවන්. අව්‍යාපච්ච කියන්නේ ඒ අව්‍යාපාදම කියලා ගන්නවට වැඩිය තරහ කියලා ගත්තොත් ටිකක් තේරෙන නිසා තමයි ඒ සිංහල වචනේ ගත්තේ. දැන් වෛරය කියන්නේ එකක්. අව්‍යාපාදේ දැන් මේවයි ළඟින් යන දේවල් තමයි. මේ දැන් හැම කියන්නේ හොස්සාගින් මැස්සෙක් කියන්න බැරි තත්වයට තමයි වෛරය කියන්නේ. එයාට මේ හේතුවක් ඕනේ නැහැ තරහ ගන්න. ඕනේ වෙලාවක ඉන්නේ මේ පිපිරෙන්න බලාගෙන. ඒක තමයි වෛරය කියන්නේ. ඉතින් ඒක එකක්. ඊළඟට මේ තරහ කියලා කියන්නේ යම් යම් සිද්ධීන් උඩ අපි ගන්න ප්‍රතික්‍රියාව. ඒ අපි අකමැති දෙයක් වුණාම, අකමැති දෙයක් වුණාම අන්න අපි හිතේ ඇති වෙන අමනාපයට තමයි තරහ කියලා කියන්නේ. එතකොට ඒක එකක්. අරක තව එකක්. අවෛරේ වෛරේ කියන එක ටිකක් යට තියෙන එකක්. ඒක මේ තරහ උඩින් තියෙන එකක්. තරහ ඒ වෙලාවට එනවා, නැති වෙනවා. ඒ වෙලාවට එනවා, අපි තරහින් ප්‍රතික්‍රියා කරනවා, නැති වෙනවා. හැබැයි මේ වෛර කරන ස්වභාවය ඊට ටිකක් මේ යටින් තදින් තියෙන ස්වභාවයක්. ඉතින් එහෙම කිව්වොත් පැහැදිලිද දන්නේ?
ඔව් සර්. ඒ කියන්නේ සර් වෛරය කියන්නේ අපේ හිතේ ගැඹුරින් අපිට හිත ඉදිරියට ගෙන යන එකක් වගේ එකක්ද සර්?
එහෙම තමයි. ඒ දෙකම හිත හිත අපි ගෙනියන දෙකක් තමයි. මේ දැන් වෛරයේ ස්වභාවයේ ඉන්නකොට යා තරහ ඊට වෙනස්. තරහ ආය සිද්ධියකට තරහ ගන්නවා. ඉතින් ඒ තරහ නිවෙනවා. ආය සිද්ධියකට තරහ ගන්නවා. ආය නිවෙනවා. එහෙම තමයි තරහේ ස්වභාවය. බෑ, වෛරය කිව්වහම වෛරය කියන්නේ ඒක නිකන් අපි එක බැඳගත්ත නිකන් යකෙක් වෙහිච්ච ස්වභාවය වගේ. ඒක ප්‍රබලයි, දරුණුයි. හොඳයි. කල්‍යාණ මිත්‍රවරුනි, එහෙමනම් තව ප්‍රශ්න නැතුවත් ඇති, තිබුණත් අපේ කාලය අපි වැඩසටහනට නිවේදනය කරපු කාලයේ සීමාවට ඇවිත් තිබෙන්නේ. මේ කල්‍යාණ මිත්‍ර හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා ඔබේ වටිනා කාලේ මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයෙන් සංවිධානය කළ මේ සාමූහික ධ්‍යානයට වෙන් කිරීම ගැන, කැප කිරීම ගැන අපි ඔක්කොම එකතු වෙලා මේ පැයක එකමාර කාලයේ ඇතුලේ අපි ඉපදුණු, අපි ජීවත් වුණු, අවදා හරි සමුගන්න මේ ලෝකය ටිකක් හරි ලස්සන කරන්න, සුන්දර කරන්න, විවිධු කරන්න ගත්ත උත්සාහයට ඒකම මේ වැඩසටහන සංවිධානය කළ ඒට අවශ්‍ය තාක්ෂණික සහාය, ඒ වගේම තාක්ෂණික අනුග්‍රහය දක්වූ දක්වන ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් අපි වැඩසටහන සමාප්ත කරමු. සෑම දිනාටම සිතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා.